ගරු කතානායකතුමනි, අපේ මන්ත්‍රී 13කගේ කණ්ඩායමට මේ අද විවාදයට වෙන් වෙලා තියෙන්නේ විනාඩි 14යි. ඒක මම සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා අතර විනාඩි 7 බැගින් තමයි බෙදාගෙන තියෙන්නේ. දැන් මේ සභාව කල් තැබීම විසින් විනාඩි 10ක් අපාදු වෙනකොට කරුණාකරලා මේ විනාඩි 7 තියෙන මන්ත්‍රී වරුන්ගෙන් ඕක අල්ලන්නේ නැතුව ඊට වඩා වැඩි කාලයක් තියන අයගෙන් ඕක කප්පාදු කරන්න කියලා මම ඉල්ලනවා. පළවෙනි එක ඒක. දෙවෙනි එක ගරු කතානායකතුමනි, දැන් මේ සභාවේ මේ උඩ හිටියා ජපන් ජාතිකයෝ පිරිසක් පාසල් දරුවන් මෙතන වෙච්ච දේ කොහොම වුණත් කවුරු හරි වුණත් වැරදි වුණත් එච්චර සෝබන නැහැ. මම යෝජනා කරනවා කරුණාකරලා ප්‍රශ්න සඳහා වෙන් කරන්නේ පැය නම් ඒ පැය ඇතුලේ ගන්න පුළුවන් ප්‍රශ්න 10ම ගන්නව නම් 10ම ගන්න, ගන්න පුළුවන් 7 නම් 7 ගන්න, 5 නම් 5 ගන්න. ඉතුරු වෙන ප්‍රශ්න ටික ඊළඟ සතියේ න්‍යාය පත්‍රයට දාන්න. එහෙම ක්‍රමයක් හැදුවොත් විතරයි මෙතන අපි කවුරුත් කාලය ගැන සැලකිලිමත් වෙමින් මේ කටයුත්තට සහභාගී වෙන්නේ. එහෙම නොවුනොත් වෙන්නේ අපි අපේ කාලය නැති කරගන්නවා. අන්තිමට මේ විනාඩි 7ක් තියෙන මන්ත්‍රීවරු වෙච්ච අපෙන් කාලය විනාඩි 3ට 4ට බහිනවා. එතකොට අපිට කතාවක් කරලා වැඩක් නැහැ. ඒ නිසා කරුණාකරලා අපේ පැත්තට ඔය අපි එසවන්නේ නැතුව මේ දිහා සාධාරණ ක්‍රියාමාර්ගයක් ගන්න.
කතානායකතුමනි, මගේ ප්‍රශ්නෙට මම විනාඩියක්වත් ගත්තේ නැහැ. ඒකට බාධා කරා. මම මෙතනින් ඉස්සරහා මේක ඇදගෙන යන්නේ නැහැ. මම පොඩි ඔබතුමාගේ යෝජනාවක් කරනවා. මේ පෝට්ටුවේ ප්‍රාසභාවල පවත්වන මහජන දින ගැන මම කිව්වේ අපි ගෝඩි පඩංගුවක් එලලා දෙන්නම් ප්‍රාසභාව ඉස්සරහා. ඒකේ තමන්ගේ මහජන දිනේ පවත්වන්න කියලා මම යෝජනා කරනවා. අපි වන්නම් ගෝණි පඩංගු ටික.
ඔව් සභානායක.
පාර්ලිමේන්තුව තුල සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන්න ඔබතුමා කටයුතු කරන්න. මොකද මේකේ පාසල් දරුවෝ හිටියා, විදේශිකයෝ හිටියා. මට මතකයි දල සලාපතුරු ඇමතුමා එක අවස්ථාවකදී ප්‍රසිද්ධිය සමාවිල්ලුවා මේ පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳව. අද එතුමාගේ පක්ෂ එතුමත් එක්ක ඉන්න කණ්ඩායමේ මන්ත්‍රීවරෙක් ඔබතුමාගේ ඔය උතන්ට ඇවිල්ලා කතා කරපු ලීලාව වසන්ත යාපා මන්ත්‍රීතුමා හැසිරෙච්ච ආකාරය, ඒ වගේම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔතනට ඇවිල්ලා කරපු තර්ජනය පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ මේකට
නිර්දේශ
දවසේ වට අඩුම ගන්න මේකද අද දවසටත් ඔවුන්ගේ සභාවාර තහනම් කරන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක්
කරනවා.
කථානායකතුමනි, පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයන් මම මතක් කරන්න යන්නේ නැහැ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නකරු කතාන මුලසුනේ අභිමතය. මේ මුලසුනේ අභිමතය රීති ප්‍රකාරව ක්‍රියාත්මක වීම සාධාරණව සිද්ධ වෙනවා. හැබැයි මට හැඟෙනවා, මට පේනවා තරුණ නිලධාරීතුමන්ලා එය වෙනත්කකට ගෙනියන්න උත්සාහයක යෙදෙනවා. ඒක හොඳ නෑ කරු නියෝජ්‍ය කථානායක කථානායකතුමා ඉතා පැහැදිලි ලෙස මේ සභාව ඉසා සාධාරණ සහසුරවුවා. ඉසා මේ තමන්ගේ නඩුකාර බලය මුලසුන හරහා මේ වීමේ ප්‍රතිඵලය ගරු මන්ත්‍රීතුමාල්ලාගේ තියෙන වරප්‍රසාදයට අගතියක් වෙනවා. මං ඉතා කරුණාවෙන් ඉල්ලන්නේ ජ්‍යෙෂ්ඨ කථානායකවරයෙක් හැටියට අපි අපේ ප්‍රශ්නය අපේ ජනතාවගේ ප්‍රශ්නය අහනවා. ඒ කාලේ වැඩි නම් ගරු ඇමතුතුමාට තියෙනවා ගරු මමගේ මට අවස්ථාව දෙන ගරු කථානායකතුමා
මම ඉක්මනට කියන්න
මේ අඩවශ ප්‍රධාන සංගායකතුමා විසඳගම ඔබතුමාලා කියන විදිහට අපි එකක වෙන්න. හැබැයි ගරු කථානායකතුමනි, අමාත්‍යවරු බලන්න උත්තර දෙනකොට පැය ගාණක් යනවා. මගේ දෙවෙනි ප්‍රශ්නේ දැන් මේ ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ඇවිල්ලා ස්වාධීන වෙලා ඉන්නවා. ඒ ස්වාධීන කියන්නේ දෙපැත්තම. එතකොට ගරු නියෝජ්‍ය කථානායකතුමා මහතිර් මොහොමඩ්ලා හදලා ලයික් වැනියුලා හදලා මිනිස්සු ගැව්වට පස්සේ මෙහෙට ඇවිල්ලා විපක්ෂය යාලා කියන රඟපාන්න හදනවා ඊළඟ පාර්ලිමේන්තුවේ. ඒකටත් ඉඩ දෙන්න එපා නියෝජ්‍ය
කථානායකතුමනි.
ගරු කථානායකතුමා, ඉතාම පැහැදිලිව ස්ථාවර නියෝග යටතේ අතුරු ප්‍රශ්න දෙකක් අහන්න අවස්ථාව තියෙනවා. ඒ අතුරු ප්‍රශ්න දෙකෙන් මම එකයි ඇහුවේ. වනජීවී ගරු අමාත්‍යතුමගෙන් දෙවෙනි ප්‍රශ්නේ අහන්න යනකොට නියෝජ්‍ය කථානායකතුමා ඉතාම වැදගත් විදිහට මට අවස්ථාවක් දුන්නා. නමුත් ගරු කථානායකතුමනි, මම සිකුරාදා වරප්‍රසාද ප්‍රශ්නයක් ඔබතුමාට බාර දෙනවා. මගේ වරප්‍රසාද කඩ වුණා. මගේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නත් කලින් එතුමිය නැගිටලා යන්න ගියා. වැරදිින කර කතා නැතුමනි අපි වගේ පසු පැල මන්ත්‍රවරුන්ට අවුරුදු ගානක් දාලා තියෙන ප්‍රශ්නයක් මෙතෙන්දි කතා කරන්න කරුව කතා නැතුමනි ඇයි අමාත්‍යතුමිය
අහන ක්‍රමයක් පැහැදිලිව තියෙනවා අතුරු ප්‍රශ්න දෙක අහන විදිහක් තියෙනවා පැහැදිලි කරින් කරන්නේ ඒ දෙකේම අවස්ථාවක් නැහැ අපි ඉඳ දෙනවා කමක් නැහැ හැබැයි මේක මේ ලක්ෂ්මන් කියලා අමතුමක් දන්නවා මමයි එතුමයි මූණ දෙන්නේ අපි දෙන්නම බැනුම් අහනවා දෙපැත්තම මන්ත්‍රීවරුගේ ඒ නිසා අපි කියන්නේ මින් පස්සේ අපි 10:45න් පස්සේ 10:09 කාලතන ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ පැයකින් පස්සේ අපි අමතුරු වැඩ දාගෙන ඉන්නවා අපි යනවා මං හිමාලි විද්‍යාංශය අපතුමා කරපු යෝජනාව අපි ඒ ප්‍රශ්න පැයට දීලා අපි අවසන් කරමු මොකද ස්ථාවර නියෝග අනුව නැත්තම් මේක කරන්න බෑ කතානායකතුමනි මම යෝජනා කරනවා නැවතත් අර මන්ත්‍රීවරු දෙන්න පිළිබඳව අද දවසටවත් අඩු ගන්න මේ බලන් හිටිය මිනිස්සුන්ට දරුවන්ට අපි මේක නීතිය ක්‍රියාත්මක කරන්න උන්ගේ අද දවසටවත් අතීතවන් කියලා යෝජනා
කරනවා මම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමන්ලා ඔබතුමන්ලාගේ වැඩපිළිවෙල තුල විශාල ජනමතයක් පාර්ලිමේන්තුවට විරුද්ධව දැන් හැදිලා තියෙනවා මොකද අපි කාලය නාස්ති කරනවා අපි කාලය මේ නියමිත පරිදි පාර්ලිමේන්තුවේ ගෞරවය හැසි තියෙන රැකෙන පරිදි කටයුතු නොකරනවා ඉතින් ඒ නිසා මේ ගැන ඔබතුමාලා කල්පනා කරන්න පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ රටේ තියෙන උත්තරීතර ආයතනයේ ඒ ආයතනයේ හැසිරීම අපි සියලු දෙනාගේම ගෞරවයට වගේම අගෞරවයටත් හේතු වෙනවා ඉතින් ඒ නිසා ඒ ගැන කල්පනා කරලා මේ ප්‍රශ්න අහන නීතියක් තියෙනවා රීතියක් තියෙනවා ඒ නීතියත් රීතියත් දෙකම අනුගමනය කරලා කටයුතු කිරීම තමයි අපේ වගකීම යුතුකම වෙන්නේ. නමුත් පහුගිය කාලවකවානුවේ අපි දැක්කා අපි හුඟක් අවස්ථාවල විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව දුන්නා. අවස්ථාව දුන්නා මේක වැරදි විදියට පාවිච්චි කරලා. ප්‍රශ්න එක නෙමෙයි ප්‍රශ්න දෙක නෙමෙයි සර්ෂ පැහැදිලි කිරීම කියලා තවත් අහලා ඒත් තවත් එහාට යනවා. ඊළඟට ඒකට ඉඩ දුන්නේ නැති වුණාම තමයි ඇවිල්ලා මේ විදියට නරක විදියට ස්වභාවය හැසිරෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමන්ලා දෙන්නම තේරුම් ගන්න ඔබතුමන්ලා දෙන්නට මේ සභාවට ඒ සභාවේ මූලාසනයට ඇවිල්ලා ওই විදිහට තර්ජනය කළා කෑකෝ ගහලා මූලාසනය බය කරන්න ඒක රටටත් ජාතියටත් කරන අගෞරවයක් හැටියට සලකලා කරුණා කළා අද දිනේ රැසීම් වලින් ඔබතුමාලා දෙන්න ඉවත් වෙන්න ඊට පස්සේ තීරණයක් අපි ගන්නවා ඊළඟ වැඩේ හරි කරුණා කළා හරි කරුණාකරලා යන්න හයවෙනි ප්‍රශ්නය ජගත් කුමාර සුමිත් ආරච්චි මැතිතුමා
ගරු කතානායකතුමනි මම ප්‍රශ්න අහනවා
මහජන ආරක්ෂක ඇමතුමා
ගරු කතානායකතුමනි පොලිස් ස්ථාන 607යි පොලිස් අධිකාරී කාර්යාල 45යි A2 86537යි විශේෂ කාර්ය බලකාය හා සහායක සේවා ඇතුළුව A3 ඇමුණුම එක වශයෙන් සභාගත කරමි A4 ඇමුණුම දෙක වශයෙන් සභාගත කරමි A1 7693යි A2 ගරු අමාත්‍යවරුන්ගේ 563යි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 1891යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නුවන ප්‍රභූවරුන්ගේ 2176යි ඇමුණුම A3 ඇමුණුම 3 වශයෙන් සභාගත කරමි ඇ පැන නොනගී
ගරු කතානායකතුමනි මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඉදිරිපත් කරන ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමනි මම මේ ප්‍රශ්න අහන්නේ දීර්ඝ කාලයක් රටේ මතයක් තිබුණා මාධ්‍යවල කියවුණා පොලිසියේ 84,000ක් ඉන්නවා 44,000ක්ම පොබු ආරක්ෂක සේවයේ ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කියලා. ඒක බොරුයි කියන කාරණාව අද තහවුරු කරා මම හිතන්නේ මේ ජනමාධ්‍ය වලට කීමක් තියෙනවා ඒ ඇත්ත වාර්තා කරන්න. ඒ වගේම ගරු ඇමතිතුමනි මේ පොලිස් දෙපාර්තමේන්තුව යම් මට්ටමකට නිවැරදි කරලා වඩා ජනතාවාදී කරන්න ඔබතුමා උත්සාහ කරන වෙලාවක මමත් පාර්ලිමේන්තුවේ විවෘත සහ වගකීතු රජයක් සඳහා ආංශිකාර්ක සභාවේ සභාපතිවරයා විදිහට මේ රට යම් මට්ටමකට ජනතාවාදී වගවීමක් ඇති රටක් බවට පත් කරන්න හදන යන වෙලාවේ තමයි අද අපේ පාර්ලිමේන්තුව ඒ වගකීම වගවීම නැතුව වැරදි විදිහට හැසිරුණේ. කොමනද මම ඔබතුමාගෙන් ඉල්ලනවා ගරු ඇමතුමනි සමහර පොලිස් ස්ථානවල යම් සමාජික සාමාන්‍ය මිනිසෙක් ගිය වෙලාවට ඒ අයට සලකන්නේ ඒ අයගේ ප්‍රශ්නයක් පිළිබඳව හොයලා බලන්නේ සමහරට අපරාධකාරීක ආපු විදියට. ඒ නිසා පොලිස් ස්ථානයේ ඉඳන් සාමාන්‍ය නිලධාරියාගේ ඉඳන් ඉහළට යම් මට්ටමකට මේ තවත් විනයක් සහ හික්මීමක් එක්ක ජනතාවට සුබවාදී වැඩපිළිවෙලක් හදන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
නෑ එවැනි චෝදනා තිබිලා තියෙනවා කලිනුත්. නමුත් ඒ සෑම අවස්ථාවකදීම අපි ඒව ගැන පරීක්ෂා කරලා අපි ඒ ප්‍රශ්නේ විසඳන්න බලනවා හැම විටම.
ඒ වගේම ගරු ඇමතිතුමා පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කීපෙකුත් තියෙනවා. පොලිසියේ නිලධාරීන්ට දැන් අර හමුදා සේවයේ ඉන්න නිලධාරීන්ට සලාක දීමනාවක් ගෙවනවා කියලා තියෙනවා. හැබැයි පොලිසියේ නිලධාරීන්ට ඒ සලාක දීමනාව ගෙනාවට ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුපට ඒක අයිති වෙන්නේ නැහැ. ඒ නිසා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වුණත් විශ්‍රාම ගියොත් ඉතාම සුළු වැටුපකින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒ නිසා ඒ අය විශාල ප්‍රශ්නයක යෙදිලා තියෙනවා. ඒ නිසා මේකට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා පොලිසිය පහළ ඉඳන් ඉහළටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා පොලිස් සේවයේ විශාල වැඩ කොටසක් කරන අයත් ඉන්නවා. අර කිව්වා වගේම අඩුපාඩු තියෙනවා වගේ ඒ වැඩ කරන අයට දිරි ගන්නලා වඩා ජනතාවාදී මහජන සේවාව කරන්න වැඩ පිළක් යොදනවාද කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
ඒ ප්‍රශ්නේ අඳුනාගෙන තිබෙන නිසා තමයි අපි ජනවාරි පළවෙනිදා ඉඳලා බටා එක දින 14 සිට 21 දක්වා වැඩි කෙරුවේ. එමකෝ අපිට බටා එකකුයි ආහාර දීමනාවකුයි දෙකක් දෙන්න බෑ. ඉතින් හමුදාවල ආහාර දීමනාව දෙනවා වගේ ඒකට සරිලන පරිදි අපි බටා එක හදනවා. එතන එකම වෙනස තියෙන්නේ දිනක බටා එකේ ගානයි හමුදාවේ ආහාර දීමනාවේ ගානේ වෙනසක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා එන අවුරුද්දේ ඉඳලවත් ඒක ඒක සමාන කරන්න. එතකොට විශ්‍රාම වැටුප එකතු කරන එකත් අපිට නැවත බලන්න වෙනවා. ඒකට මට හරි උත්තරයක් මේ අවස්ථාවේ දීමා පහසුයි.
දරු කතානායකතුමනි බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමනි ඕකටම අදාළව දැන් මේ පාර්ලිමේන්තුවේ මම දන්න තරමින් 234ක් පමණ පොලිස් නිලධාරීන් ඉන්න විවිධ ශ්‍රේණිවල මේ පාර්ලිමේන්තුවේ රාජකාරී කරන මේක ප්‍රභූ ආරක්ෂාවක් කරන්නේ රටේ උත්තරීතර ආයතනය. නමුත් අමාත්‍ය ආරක්ෂක ඒකකයට හෝ අග්‍රාමාත්‍ය ආරක්ෂක ඒකකයට හෝ ලැබෙන අර විශේෂ දීමනාවක් තියෙනවා. පාර්ලිමේන්තුවට පමණක් දැන් මේක ලැබෙන්නේ නැහැ ගරු ඇමතුමනි. මම ඔබතුමාට පුදුලිගත මේ කියලා තියෙනවා. නමුත් මම හිතනවා ඒක විශාල අසාධාරණයක්. ඔවුන් අනුයුක්ත කරලා තින්නෙත් අමාත්‍ය ආරක්ෂක කොට්ටාසයට අදාළව. දැන් මේ 234ට අදාළව මේක යම් නොසලකීමක් විදියට ඒ නිලධාරීන්ට දැනෙනවා. ඔවුන් කරන්නේ අර රාජකාරියමයි ඊටතර සමට අනුතුරුදායක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව කාරුණිකව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. සංඛ්‍යාත්මකව ගත්තොත් 234ක් කියන ඉතාම කුඩා කණ්ඩායමක් ලක්ෂ ගාණක් ඉන්න පොලිස් සේවාව ඇතුලේ.
ඇමතිතුමා මේ ඒක මං හරියටම බලන්න ඕනේ. එමුකෝ මෙම නිලධාරීන් අනියුක්ත වෙලා තියෙන්නේ MSD එකට නම් එහෙනම් ඒ දීමනාව ලැබෙන්න ඕනේ. හරි ඒක මං සොයලා බලන්නම්. එහෙම වෙන්න බෑ. MSD එකට නම් MSD එකේ ඔක්කොටම ලැබෙන්න ඕනේ. ඒකම මේ පාර්ලිමේන්තුවේ මේ නිලධාරී ප්‍රමාණයට පමණක් නෙමෙයි තව කීපයක් තියෙනවා දෙපාර්තමේන්තු පොලිසිය ඇතුලේ මේ දීමනාව නොලැබෙන. ඉතින් ඒක ගැන අපි මේ සාකච්ඡා කරනවා පුළුවන් නම් ඊළඟ බජට් එකෙන් එන අවුරුද්ද ඉඳන්වත් ඒක ඇතුල් කරන්න.
Please, yes.
Honorable Minister, yesterday there was a very serious issue in the Batiklo district. You might have heard an inter-religious group that went to the Mailathamadu area. There was a group of people who stopped them and detained them, held them captives for 6 hours, took their vehicle keys away and so on. It took for the police to get there 4 hours later. Very tense situation. Then the police had gone and dispersed them. But no one has been arrested or apprehended for doing this. There was an attempted assault on a Hindu priest. A very serious situation that went on from 1 p.m. till about 7 p.m. yesterday. I want to draw your attention to that and ask the police to immediately take action against those who did this. It was an inter-religious dignitaries group that went there.
Thank you, Honourable Member. Please.
You want me to answer? Yeah. That incident, we also got to know, this is about 40 kilometers away from the police station, and whoever who went there, they had not informed anyone. They had just gone into the jungle area and they had started videoing and taking photographs of the people there. So that is how this had started. And then they had blocked these people, taken the camera, and they had called the police and they were waiting for the police. Now, I know the Batiklo division had spoken to both parties over the phone when they were there, and a father who spoke to them and a Buddhist priest, both parties had said, no, there is no issue. As soon as your police officers come, we will settle the matter and disperse. So that is the report I got last evening.
Thank you.
While it was happening.
Thank you. Premanath, මම සමන් සිරියේ දත්තතු.
පොඩි දැනුවත් කිරීමක් කරන්න ඇමතුමාට මේ වන විට ගරු ඇමතුමනි පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්ට ඇතරම බේත්තිකයකට මුණපාලා ඉන්න ඒ වගේම පරික්ෂණ කටයුතු කරගන්නෙත් ඔවුන් සල්ලි දීලා පිටින් ගරු ඇමතුමනි. ඉතින් මේ පිළිබඳව යම් හොයා බැලීමක් කරන්න කියලා ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔය කටයුත්ත පොග්ගලිකව ඇගරු ඇමතුමට කිව්වා නම් ඒ කටයුත්ත කරනවා මේ සභාවේ කාලය නැති කරන්නේ නැතුව. ප්‍රේමනාත් දොළොවත් ඇමතුමා. Absent. ගාමිණී වලේබොඩ ඇමතුමා.
Absent sir.
රව් ෆකීම් ඇමතුමා.
Sir.
ප්‍රශ්න අංක 9.
අහනවා.
සෞඛ්‍ය ඇමතුමා.
ගරු කථානායකතුමනි ප්‍රශ්නෙට පිළිතුර ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමයේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකේ හා සම්බන්ධීකරණයෙන් 2020 වසරේ මාර්තු මාසයේදී සකස් කරන ලද්දකි. ප්‍රශ්නය දෙක පිළිතුර අමනුම එක මගින් දන්වා ඇත. තුන්වෙනි ප්‍රශ්නය අමනුම එක මගින් ඒ සම්බන්ධව අමුණා ඇත. ඊගා ප්‍රශ්නය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල් විසින්. පස්වෙනි ප්‍රශ්නය අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් මේ සඳහා පත් කිරීමට කටයුතු යොදන ලදී. ඊගා ප්‍රශ්නය ඔව් ඒ සමග ඇමුණුම් දෙක මගින් දන්වා තිබෙනවා මේ කරුණු ටික. ඒ වගේම ඊගා ප්‍රශ්නය පිළිතුර ඇමුණුම එක මගින් දන්වා ඇත. ඊගා ප්‍රශ්නයේදී පිළිතුර අදාළ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුව මගින් පවත්වන ලද රැස්වීම හා අන්තර්ජාතික වශයෙන් එවකට අනෙකුත් රටවල්වල අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් හා කාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද මාර්ග ප්‍රදර්ශ පදනම් කරගෙන විද්‍යුත් කමිටුවේ ඒකමතික තීරණයක් මත ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකයේ මසින් සකස් කරන ලදී. ඊගා ප්‍රශ්නය පිළිතුර අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තිමය නිපුණතාවයක් සහිත විද්වතුන්ගේ අදහස් නිර්දේශ සහ හා පළ කරන ලද ලියවිලි මත පදනම් එම ප්‍රකාශය නිකුත් කරන ලදී. ගව ප්‍රශ්නය පැන නොනකි. එත් එක්කම ගරු
ඔනබල් මිනිස්ටර්
වාර්තාවක් ලබා දෙන්නම් කියලා වාර්තාව තියෙනවා මම ටේබල් කරන්න. මේක හත්වැනි ප්‍රශ්නෙට බහපු ගිය සැරේ ආපු ප්‍රශ්නෙදී මං කිව්වා අවශ්‍ය කරුණු ටික ලබලා දෙන්නම් කියලා. ඒක දැන් තියෙනවා ඒක මම ටේබල් කරන්නම්.
table karana
that you can take it
you table
yeah, yeah. So I believe
me mage palawani athuru prashnaya me regarding this issue of World Health Organization's the basis for this clinical provisional clinical practice guidelines for COVID-19 suspected patients, you know, there has been the local guidelines had not been in line with the WHO recommendations, particularly when it comes to disposal of dead bodies. You see, you have followed a totally different guideline based on an expert committee. Now, regarding this, there has been controversy from the very outset, but then all of which have been totally ignored, and you had based deviating from World Health Organization's guidelines, you all have adopted your own guideline as against the entire international community. Nowhere else was such a new procedure adopted. Those who are now responsible, or rather those who are responsible, this is in line with the question I asked last time, right? Would you now at least, either the health ministry must admit that it had violated the World Health Organization guidelines, or if it had followed a different procedure by being misguided, at least those people who misguided the health ministry, you must take action against them.
With regard to your both questions, with regard to deviating from the norms of the world, whatever the accepted norms and the WHO, I cannot comment right now with regard to that. But what I can comment right now is that the expert committee was appointed by the authorities that were handling at that point of time. So whether you are challenging that committee or that action of that committee is another thing which we have to deal with separately. As far as the ministry is concerned, those committees were appointed with due concerns, and I believe that they had the right to do so, because locally, if you look at, I can cite few countries, they had their own local systems in place. So as far as their right is concerned, they had the right to appoint. But if you are questioning their activities and whatever the commitments that they made, that has to be dealt separately.
Mr. Minister, yeah. my question repeatedly is this. Now, it had been openly admitted subsequently by several people, and then now, though your own ministry officials have said so, therefore, you did give an undertaking that if there was a issue like this, that you will conduct an internal inquiry. So we just want you to go ahead and conduct an inquiry and make it public, so that this matter can be put to rest.
Exactly what I said right now, because at that point in time I said I will appoint, I will do so, but the fact of the matter, this offhand I can tell you, that particular group, or rather that decision, was legal at that point of time because they had the right. So whether you WHO has given the approval, or WHO or any other international organizations work in contrary to that is another issue. Right. So as your request, you have made the request, and you have said that so many people have from time to time have made various comments against what was set out at that point in time. So let me look at it, and then I have already told the DG to look into it and give us a report. But I think I might have to get a better or a rather more comprehensive committee into it, because they were all professionals in it. So I just don't want to get involved with something that the professionals are given. But I'll certainly consider your request and have a very comprehensive and competent committee to make a report on that. I really do not know, honestly, whether one committee that has been approved by that time have made a commitment, and to contrary to that, to whether you can appoint another committee, that also I'll have to seek legal advice on that before I make a serious commitment on this.
The Honourable Minister, now regarding this matter, your own Prime Minister at that time, Mr. Mahinda Rajapaksa, wanted also openly that the matter should be reconsidered. But then that too was rejected. Right? And then they went ahead and then they stood on their position, totally unscientific basis. That was, you know, nowhere else in the world was this procedure followed. And this has caused a serious harm to the religious sensitivities of a community. And therefore, you know, this even amounts to virtual hate crime. Right? It was to that extent. That is why some of them are contemplating even legal action. So in that regard, so therefore it is at least, it is necessary for the health ministry at least to, ask for a public apology. So why not at least ask for a public apology?
Ask a public apology, Honourable Minister. First, you need to also make an assessment as to where it had gone wrong or whether that decision is controversy to the international community or whatever. So, therefore, as you know, I am extremely sensitive to this. Not that I am averse to your proposal. I will definitely look into it and look into the possibility of appointing another committee on top of it. I need to get legal advice on that before I do it, because a committee has been appointed under the patronage of the president or the executive of the country. So whether we have the right or the ministry has the right to have a separate committee on top of it to inquire into the committee that was appointed by the executive. Right? So that I need to get legal advice. Hope you'll understand me, the lawyer.
Okay, thank you. Rohan right. Bandara Mettuma.
Mama Hanwa Garu Katanayakatumani.
Yeah.
Amatumi Nand.
No, it's a question of not going around the bush. Certainly not, but as you know, there is a legality involved in it. I cannot tell you certainly how you give the lawyer if you do it
better than me.
Sabha Nayakatuma, Rohan Bandara Mantuma ki prashni.
Tuma nani, Rohan. Garu Katanayakatumani me sandha kalganna ma.
Right, 2 weeks.
Devani
Vateya, Hattone Prasnia. Premanath Dolavatta Mantituma.
Kalgana Swami, Katanagatumani.
Attavini Prasnia.
Kalgana Katanagatumani.
Kalgana Valibode Mettuma. Tomistutia. Chalai. Stavar Niyoga Visiata Dekhiata Te Prasni. Hipaksha Nayakatuma, Ubutumagi Prasni.
Garu Katanayakatumani, Manava Sampata Nisi, Paridi Kalamanakarane, Nukirima Hetwen, Adavanavita Saukya Paddhatiya, Bindavatime, Barapatala Avadanamak, Matuvathibena. දැනටමත් සේවයේ යෙදී සිටින වෛද්‍යවරු పూర్ව දැනුම් දීමකින් තොරව සේවය හැර යාමද පහුගිය දිනවලදී මාධ්‍ය මගින් වාර්තා වුණා. එවෙන්ම දැනට විදේශගතව පුහුණු ලබන විශේෂඥ වෛද්‍යවරු මෙරට ස්ථිර සේවයට එක් නොවි පූර්ණ කාලීනව විදේශගතව සිටීමට ක්‍රියා කිරීම නවක වෛද්‍යවරු සෞඛ්‍ය මාත්‍යංශයට අනුයුක්තව සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීමට නොයෙදීම වැනි කරුණු හේතුවෙන් මෙරට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සමස්ත වෛද්‍යවරුන්ගේ හිඟයක් බරපතල ලෙස ඇති වෙමින් පවතින. මේ සඳහා රජයේ කඩිනමින් විසඳුම් ලබා දීමට ඉදිරිපත් නොවහොත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් දිවයින පුරා සමානාත්මතාවයකින් යුක්තව ලබා දීම ගැටලුකාරී වෙනවා. එබැවින් වෛද්‍යවරුන්ට සේවයේ යෙදීම වෙනුවෙන් තෘප්තිමත් භාවයක් ඇති කළ හැකි ආකාරයේ විධිමත් වැඩපිළිවෙලක් රජයේ කඩිනමින් දියත් කළ යුතු වෙනවා. ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රශ්න හැටියට මම මේ ප්‍රශ්න ඇමතිවරයා වෙත යොමු කරනවා. මෙරට අත්‍යවශ්‍ය ඖෂධ රසක හිඟයක් අදවන විටත් පවතින බව රජයේ පිළිගන්නේද? එසේනම් මේ මොනවාද? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නො වූ ඖෂධ හදිසි මිලදී ගැනීම යටතේ මෙරටට ගෙන්වනු ලබන්නේද? එසේ ගෙන්වනු ලබන්නේ අත්‍යවශ්‍ය ඖෂධ පමණක්. එසේනම් මෙම ඖෂධවල තත්ත්වය, ක්වොලිටි, ආරක්ෂාකාරී බව, සේෆ්ටි සහ සපලත්වය, එෆිකසි පිළිබඳව රජයට සහතික විය හැකිද? නොයසේ නම් ඒ පිළිබඳ වගකීම දරන්නේ කවුද? රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සපයනු ලබන ඖෂධ වෙනුවෙන් සැපයුම්කරුවන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාදවීමක් සිදුවන්නේද? එසේනම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන් වෙත ලබා දිය යුතු හිඟ මුදල් ප්‍රමාණය කොපමණද? එම මුදල් කඩිනමින් පියවීමට රජය කටයුතු කරන්නේද? එසේනම් මේ කවදා වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කොපමණ මුදලක් වෙන්කර තිබේ? එය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ ගෙන්වීම සඳහා වෙන්කර ඇති සමස්ත අයවැයෙන් කොපමණ ප්‍රතිශතයක්? අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීම සඳහා මීට වඩා මුදලක් රජය වැය නොකරන්නේද? ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත අහෝසි කර නව පනත් ගෙනීමේ සූදානමක් රජය සතුව තිබේද? දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ වංචා වළක්වාලීමට රජය සිදු කළ යුත්තේ කඩිමුඩේ නව පනත් ගෙනීම නොව පවතින පනත් සඳහා අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම නොවේද? මෙරට සමස්ත රජයේ රෝහල් පද්ධතිය තුළ දැනට සේවයේ නියුතු වෛද්‍යවරු සංඛ්‍යාව සහ හිඟ වෛද්‍යවරු සංඛ්‍යාව පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? වෛද්‍යවරු හිඟයක් පවතින්නේ වැඩි වශයෙන් කුමන ක්ෂේත්‍රයන් වලද? පසුගිය 2022 වසරේදී හා මෙම වසරේ පහුගිය මාස කිහිපය තුළදී කොපමණ වෛද්‍යවරු සංඛ්‍යාවක් විදේශගත වී තිබේ? විදේශගත වීම නිසා කොපමණ විශේෂඥ වෛද්‍යවරු පිරිසකගේ සේවය මෙරටට අහිමි වී තිබේද? ඒ කුමන ක්ෂේත්‍රයන් වලද? සෞඛ්‍ය අමාත්‍යාංශයට පූර්ව දැනුම් දීමකින් තොරව විශේෂඥ වෛද්‍යවරු විදේශගත වී ඇත බවට වාර්තා වී තිබේද? ඒ කොපමණ සංඛ්‍යාවක්? පූර්ව දැනුම් දීමකින් තොරව විදේශගත වන වෛද්‍යවරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේ? මේ නිසා රෝහල් පරිශ්‍රයේ කටයුතු සඳහා සිදුවන බාධාවන් වළක්වාලීමට රජයේ පියවර ගැන තිබේද? කෙසේද? ගරු කථානායකතුමනි, බුද්ධි ගලණය පිළිබඳව අද ඊයේ නෙමෙයි අපි කතා කරේ, මීට මාස ගණනාවකට පෙර. හැබැයි මුලදී මේ පිළිබඳව විධිමත් විසඳුම් රසකට රජයට ප්‍රවේශ වන්නට ඉඩකඩ තිබුණා. නමුත් දැන් සිදුවන්නේ මොකක්ද? විශාල ප්‍රමාණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ රට අතහැර ගියන් පස්සේ දැන් යම් යම් පියවර වළක්වාලන්නට ඒ කියලා ඉදිරිපත් කරනවා. ඒක වැරදි කියන නෙමෙයි. මෙතනින් හරි තමුන්නාසලා ජාමේ බේරගන්නට ඕන. නමුත් ඇයි මේ නිවාරණ ක්‍රියාවලිය මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය උත්සුක වුණේ නැත්තේ කියන එක මම අහන්න කැමතියි. පවතින වෛද්‍යවරුන්ගේ හිඟය සම්පූර්ණ කිරීම සඳහා විදේශ රටවලින් වෛද්‍යවරු ගෙන්වීමේ සැලසුමක් රජයේ සතුවේද? අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ඩොලර් හිඟයක් පවතින රටක විදේශ රටකින් වෛද්‍යවරු ගෙන්වීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක් නොවන බව රජය නොදන්නේද? රජය සිදු කළ යුත්තේ නව වෛද්‍යවරුන් සේවයට එක් කිරීමත්, සේවයේ යෙදී සිටින වෛද්‍යවරු මෙරට රඳවා තබා ගැනීම සඳහා දිරිමත් කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කිරීමක් නොවේද? ඒ වගේම අපි විශ්වාස කරනවා මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපන වැඩපිළිවෙලේ යම්කිසි පැහැදිලි වෙනසක් සිදුවෙන්නට ඕන, ප්‍රගතිශීලීව සිදුවෙන්නට ඕන. අර සම්ප්‍රදානුකූල රාමුවකට කොටු වෙලා පහුගිය කාලේ සයිටම් වැනි විශ්වවිද්‍යාල ඉදිරියට එනවට ඒ විරුද්ධ වුණු ඒ යල් පැන ගිය ක්‍රමවේද වෙනුවට අලුතෙන් මේ රටේ වෛද්‍යවරු බිහි කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය අධ්‍යාපනයේ විකල්ප විසඳුම් ලබා දෙන්නට ඔබතුමන්ලා කටයුතු කරනවද නැද්ද? වෛද්‍යවරුන් සහ සීමාවාසික සමාවෙන්න මම එක කියන ගමන් මම එකතු කරන්නට ඕන නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් නොවන ආකාරයට මේ විකල්ප විසඳුම් ලබා දිය යුතුයි කියන එක අපේ මතය. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය පළුදු කරලා ඒක විනාශ කරලා වෛද්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ විකල්ප විසඳුම් ලබා දීම නොවේ අපි අදහස් කරන්නේ. ඒ රැකමින් ඒ ආරක්ෂා කරමින් වෛද්‍යවරුන් සහ සීමාවාසික වෛද්‍යවරුන් සඳහා සුදුසු නව වැටුප් ව්‍යුහයක් දීමනාවක් ලබා දිය නොහැක්කේද? මොකද මේකත් බරපතල ලෙස බලපානවා රඳවා ගැනීමේ ප්‍රශ්නය. දීප ව්‍යාප්තව සේවය කරනු ලබන වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේද? එසේනම් මේ සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති පියවර කවරේ? වෛද්‍යවරු පමණක් නොව අදවන විට සෞඛ්‍ය ශාස්ත්‍රය තුල හෙදහෙදියන් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් medical laboratory technologists ඖෂධවේදී pharmacists ඖෂධ විශ්ලේෂකවරු pharmaceutical analysts ඇතුළු බොහෝ සෞඛ්‍ය වෘත්තිකින් ප්‍රමාණවත් පරිදි නොසිටීම හේතුවෙන් රසායනාගාර සහ රෝහල් පරිශ්‍රයන් තුල බොහෝ කාර්යයන් අඩපණ වී ඇති බව රජය නොදන්නේද? මෙම ශේෂ්ඨයන් සඳහා අවශ්‍ය නිලධාරීන් කඩිනමින් පුරවාලීමට රජය කටයුතු කරන්නේද? එසේනම් මේ කවදා? අදටත් රජයේ රෝහල් පද්ධතිය තුල CT ස්කෑන් යන්ත්‍ර, MRI යන්ත්‍ර, CAT ලැබ් යන්ත්‍ර වැනි බොහෝ යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි නඩත්වීමක් සිදු නොවන නිසා අබලන් තත්ත්වයේ ඒවා පසුවන බව රජය දන්නේද? සේවා ගිවිසුම් නිසි පරිදි යාවත්කාලීන කිරීමට රජය කටයුතු නොකරන්නේ මන්ද? මෙමගින් සිදුවන්නේ සෞඛ්‍ය මාත්‍යංශයේ වැය බර වැඩිවීමක් නොවේ. මෙරට වෛද්‍ය පීඨවල කොපමණ ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල යෙදී සිටීද? වෛද්‍යවරුන්ගේ විදේශගත වීම පීඨවල ඉගැන්වීම් කටයුතු සඳහා අහිතකර අන්දමින් බල නොපාන්නේද? ඒ සඳහා රජය ලබා දෙන විසඳුම් කවරේද? ගරු ඇමතිතුමනි, විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන දැන් සබරගමු විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරලා තිබෙනවා. හැබැයි පහසුකම් නැහැ, භෞතික සම්පත් නැහැ, මානව සම්පත් නැහැ. එතකොට කොහොමද ගුණාත්මක භාවයෙන් හෙවි වෛද්‍ය සිසු පරපුරක් වෛද්‍යවරුන් පරපුරක් බිහි කරන්නේ? මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන. ඒ වගේම මම මේ ප්‍රශ්නෙට අදාළව තවත් වැදගත් කාරණාවක් ඔබතුමාට මතු කරනවා. මට ඒකට අවසරය ලබා දෙන්න. මොකද ඒක වෛද්‍යමය පැත්තෙන් සෞඛ්‍යමය පැත්තෙන් බොහොම බරපතල කාරණාවක්. ඔබතුමා දන්නවා මෙනින්ගෝකොකල් වැක්සින් එක. මෙනින්ගෝකොකල් වැක්සින් එකේ අපිට ආරංචි වෙන ආකාරය මාස 12ක පමණ නොමැති භාගයක් තිබෙනවා. ඒව නැතිකමක් තිබෙනවා. මෙනින්ජෝකොකල් වැක්සින් එක ඌනතාවයක්. එතකොට අපිට තියෙන ආරංචි අනුව අදටත් මේ ඌනතාවය තිබෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. එතකොට ඔබතුමා දන්නවා මේක වැදගත් වැක්සින් එකක්, විශේෂයෙන්ම හජ් පිල්ග්‍රිම්ස් යනකොට, ඒ හජ් වන්දනාව යනකොට මේක අනිවාර්යයෙන්ම මේ වැක්සින් එක අවශ්‍ය වෙනවා. එතකොට මේ ඌනතාවය තුළ මේ බරපතල ගැටලුව විසඳන්නට මොකද්ද ගන්න පියවර? විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මෙනින්ජයිටිස් අවුට්බ්‍රේක් එකක් ඇති වෙලා තිබෙනවා ගෝල් ප්‍රිසන් එකේ. ඔබතුමා ඒක දන්නවා. එතකොට අපිට තියෙන ආරංචි අනුව WHO එකකින් සප්ලයි එකක් ලැබිලා තියෙනවලු. මම දන්නේ නැහැ හරියට ඔබතුමාට ඒක තහවුරු කරන්නට පුළුවන් මෙනින්ජෝකොකල් වැක්සින් එක. හැබැයි සෞඛ්‍ය මාත්‍යංශය තවමත් ඒක ක්ලියර් කරගන්නට අපොහොසත් වෙලා තිබෙන ආරංචි අපිට ලැබෙනවා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. විශේෂයෙන්ම මම දන්නවා එක පාරටම මේ කාරණාව ගැන උත්තරයක් දෙන්නට බැරි වුණත් අඩුම ගානේ හෙට දිනේ හරි මේ මෙනින්ජයිටිස් සඳහා උපයෝගී කරගන්න මෙනින්ගෝකොකල් වැක්සින් එක පිළිබඳව ඔබතුමා සම්පූර්ණ වාර්තාවක් මේ සභාවට ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් ගරු කථානායකතුමාගේ අවසරය පරිදි පුංචි අවස්ථාවක් ඔබතුමාගෙන් ඉල්ලනවා. ගරු කථානායකතුමනි, ඔබතුමා මේ සභාවේ හිටියේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔබතුමා නොසිටි අවස්ථාවේ ඒ සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබඳව ඇත්ත වශයෙන්ම මන්ත්‍රීවරු දෙපළකට අද දවසේ එන්න එපයි කියලා ඔබතුමා තීන්දුවක් ගත්තා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මේ වගේ තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමේදී, දැන් ඔබතුමාට මම කියන්න කැමතියි, මේ රජයේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරනවා වරායේ අක්කර 13ක් අඩු තක්සේරුවට විකුණලයි කියලා. හරි, එතකොට ඒගොල්ලන්ට මේ සභා ගර්භයේ ඉන්න පුළුවන්ද? අසූචි පෝර වාර්තාව තවමත් කෝප් එකේ සාකච්ඡාවට භාජනය කළ නැහැ. අවුරුද්දක් ගිහිල්ලා අසූචි පෝර ගනුදෙනු, හොර පෝර ගනුදෙනු, රජයේ මුදල්, රජයේ සම්පත් මංකොල්ල කාලා හොරාකාරා, ඒක විභාගයට ගන්නෙ නැතුව යහතින් ඉන්නවා මේ සභාවේ. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි, මේ සභාවේ මහජන මන්ත්‍රීවරයෙක් නිලධාරියෙකුගේ නමක් නම් කරලා, අධිකාරී කියන මහත්මයාගේ නම නම් කරලා වැරදි චෝදනාවක් එල්ල කරා. හොඳට මතක තියාගන්න, ඒ අධිකාරී මහත්මයා, ඒ මහත්මයාව ආරක්ෂා කරන්න අපි ඉන්නවා. මාලේකම්තුමීටත් ඔබතුමීගේ කාර්ය මණ්ඩලයටත් අපි කියනවා, කරුණාකරලා මේ මන්ත්‍රීවරු එල්ල කරන තර්ජන ගර්ජන වලට ඔබලා යටත් වෙන්න යන්න එපා. ඒක ඔබලගේ වගකීම නෙවෙයි. ඒ අය ඒ හොඳ නිලධාරින්ගෙන් නම් කරයි කියලා හොඳට මතක තියාගන්න. අපි හොඳ විපරමින් ඉන්නවා ඒ අයව පලිගැනීම වලට ලක් කරනවද නැද්ද කියන කාරණා. ඒ වගේම මම කියන්න කැමති, අපි දැක්ක ගරු කථානායකතුමනි, මේ සභාවේ ප්‍රශ්න කරනකොට ඇමතිවරු පනලා යනවා. උත්තර දෙන්න කොන්දක්
නැහැ,
කසේරුකාවක්
නැහැ,
අවබෝධයක් නැහැ, මොලයක් නැහැ, බුද්ධියක් නැහැ, බයයි. මේ ඇමතිවරුන්ට මම කියනවා, සභාවේ ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්න කියලා. ඒගොල්ලෝ ඉන්නේ පැනලා යන්න නෙවෙයි.
ප්‍රශ්නයකට ප්‍රශ්න
අහන්නේ
තර්ජනය කිරීම වලට අපිත් පය නෑ ගරු කථානායකතුමනි. විපක්ෂ නායකතුමාට කොන්දක් නැති බව මුළු රටමත් දන්නවා. ඒ නිසානේ වෙනත් නායකයන් ඔය විදියට කතා කරනකොට අපි කිසිම කෙනෙකුට තර්ජනයක් කරන්නේ
නැහැ.
සෞඛ්‍ය ඇමතිතුමා උත්තර දෙන්න ඔබතුමාගේ ප්‍රශ්නෙට.
ගරු කථානායකතුමනි,
මේ මෙතුමාගේ
ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන පුලත් ප්‍රශ්න
ළමයි බලා ඉන්නේ.
ඒ සියලුම ප්‍රශ්න
කියන්න කියන්න.
අමාත්‍යාංශ හතරක විතර ගරු කථානායකතුමා, ඇත්තටම අපි ඔබතුමාගේ ඉල්ලන්නේ අපි කතා කර යුතු නිලධාරීන් කවුද, කතා කළ යුතු නැති නිලධාරීන් කවුද කියලා අපිට නම් කරලා දෙන්න. මොකද අපිට මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරීන්ගෙන් යම් තොරතුරක් ගිය කිවිල්ලක් ගත යුතුයි. ගත හැකින ගරු කථානායකතුමනි, ඒ එසේ ගත්ත නිලධාරියා තමයි අධිකාරී කියන මහත්තයා. එතුමා ඒ කාරණේ කරා අවසන් කර යන්නේ මම සමා වෙන්න. එතකොට ගරු කථානායකතුමනි, ඔබතුමා නම් අයිති ගරු කථානායකතුමනි, දැන් මේ රටේ ඇවිල්ලා ඉන්නවලෝ ISIS සංවිධානයේ බෝම්බ කරුවන්. ඒක වජිරපේ වර්ධන දන්නවා. හැබැයි ඒ අතරංගුර ගත්ත නැත්නම් තවත් බෝම්බ පාරා ගිහිල්ලා මිනිස්සු මැරෙයි. ඒක නිසා මේ ආණ්ඩු ගන්න තවත් ප්ලෑන් එකක්ද කියලා අපි අහනවා. ඒ ISIS අසවාදී අතරංගුර.
ඔව්. සෞඛ්‍යමතුමා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නය මට ලැබුණේ ඊයේ හවස වරුවේ. මේකට අමාත්‍යාංශ හතරක විතර දක්ත එක්කාසු කරගන්න තියෙනවා මට. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, මට සාධාරණ කාලයක් ලබා දෙන්නයි කියලා. මේකට සවිස්තරව ඉදා වැදගත් ප්‍රශ්න ටිකක් නිසා සවිස්තරව කරුණු ලබා දෙන්න කාලය ඉල්ලීමක් කරනවා මම.
විපක්ෂ නායකතුමා,
සාමාන්‍යයෙන් ගරු කථානායකතුමනි, කාලය ඉල්ලනකොට අපි ඒවට අවස්ථාව දෙනවා. හැබැයි මම එකක් කියන්න ඕනේ සෞඛ්‍ය ඇමතිතුමාට, මේ අහලා තියෙන ප්‍රශ්න පිළිබඳව ඔබතුමා හරි ඔබතුමා යටතේ සිටින නිලධාරී අය මේවට තොරතුරු දන්නේ නැත්නම් මේ අද දවසේ මේ මොහොතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දෙයියන් එම පිහිට. මේ 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 දත්ත, මේ තොරතුරු බොහොම සරල දේවල්. මේවා නොදැනද මේ ආණ්ඩුව කටයුතු කරන්නේ කියන එක ගැන ඇත්ත වශයෙන්ම මම
කනගාටුයි.
ජාතික
ඛේදවාචකයක්.
දැන් මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ, දැන් මෙතන තියෙනවා පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් කරුණු ලබා ගන්න. ඒ වගේම තියෙනවා UGC එකෙන් කරුණු ලබා ගන්න. higher education එකෙන් කරුණු ලබා ගන්න. ඉතින් එතකොට අර ඔබතුමා කියන විදිහට මේක මේ කියන අමාත්‍යාංශයේ කරුණු ටිකට මට දැන් පිළිතුරු. ඒක හැබැයි අංග සම්පූර්ණ පිළිතුරක් නෙමෙයි. ඉතින් මට අවශ්‍ය වෙලා තිබ්බේ ඔබතුමාට අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න.
ඔබතුමා අරගෙන අංග සම්පූර්ණ
පිළිතුරක් ලබා දෙන්න. ඒ නිසා ගරු කතානායකතුමනි අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශත් එක්ක මම මේ වෙනකොටම යරලා තියෙනවා මට මේකට පිළිතුරු දෙන්නයි කියලා.
යුජීසීගේ
චේයාමන්ට මම කතා කරා. ඉතින් මේවා ලැබෙනකන් මට සංග සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න බෑ ප්‍රශ්නෙන් භාගයකට පිළිතුරු දෙන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඍජුවම ඒ නිසා ඒකට මට අවසරය දෙන්නයි කියලා මම බොහොම සාධාරණ ඉල්ලීමක්
කළා බොහොම ස්තුතියි අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 සිට 4 දක්වා ගරු සභානායකතුමා ගරු සභානායකතුමා ඔව් විපක්ෂ සංවිධායකතුමා
ගරු කතානායකතුමනේ රීති ප්‍රශ්නයක් අද පුවත්පත් වල ඒ වගේම සමාජ මාධ්‍යවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රකාශයක් තියෙනවා ඇමතිවරේ මුදල් බලය දීලා පාර්ලිමේන්තුවට දැන් එතුමාගේ ප්‍රකාශය අනුව සඳහන් කරන්නේ අක්කර 13ක් අඩු තක්සේරියෝකට දුන්නා කියලා ඇත්ත වශයෙන්ම මේ ඔබතුමාට මතක ඇති මේ දවසක් මාස දෙකකට විතර කලින් කබීර් හෂීම් මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කෙරුවා. එදා අපිට සැකයක් තිබ්බා. මෙහෙම දෙයක් වුණාද කියලා. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අදේ චෝදනාව කරලා තියෙනවා අක්කර 13ක් අණ්ඩ වැලියු කරලා එයා එතුමාගේම වචන අණ්ඩ වැලියු කරලා එතුමා ගාන කියලාද අපිට ලැබෙන තොරතුරු වල කෝටි 10,000ක පාඩුවක් රජයට කරලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අපි ඇගිල්ල දික් කරන්න කාටවත් ඔබතුමාට බලය තියෙනවා ස්ථාවර නියෝග 90 අවශේෂ බලතල යටතේ ඔබතුමාට මේ කාර්යාව සම්බන්ධයෙන් විගණ කාධිපතිවරයාගෙන් විමසන්න පුළුවන් you have the power sir financial control is with parliament you have the power එතකොට මේ චෝදනාව ඇත්තද කියලා බලලා මේකේ සත්‍යයක් තියෙනවා පාර්ලිමේන්තුවේ මුදල් කමිටු තුනක් තියෙනවා ඒ තුනට ඩෙමොක්‍රට්ද කියලා මම අපි මේක සම්බන්ධයෙන් ඉදිරියේ විවාදයක් ගන්නවා විවාදේ ගන්න කලින් මේ තොරතුරු ලබා දුන්නොත් අපිට විවාදය සාර්ථකව කරගන්න පුළුවන්